Honorable Madura Vitanagi, you have 12 minutes.
මුලාසනාරුඩ මන්ත්‍රීතුමියනි, අද දවසේ බොහෝ කතිකයින් තමන්ගේ කතාවල කිව්ව දෙයක් තමයි මේ සංශෝධන වලට සහාය දෙනවා. ඒත් රටේ ප්‍රශ්න වලට විසඳුම් හම්බ වෙන්නේ නැහැ කියලා මේ සංශෝධන වලින්. ඇත්තට කතාව ඒක තමයි. මොකද 1978 සාර්ථක විවස්ථාවක් තිබුණා නම් අවුරුදු 44ක් ඇතුළත අපි මේ විවස්ථාව අපි පාවිච්චි කරනවා. රටේ ලේ වැගිරීම් වෙලා තිනවා, මෑතක දිත් වුණා, ඒ වගේ ආර්ථික විශාල විදිහට කඩාගෙන වැටලා තිනවා. ඒ වගේම ජනතාව හතර අටට බෙදිලා ඒක නිසා විවිධ රටේ ඇතුළත ප්‍රශ්න ඇති වෙලා තිනවා. ඒක නිසා රට ඉල්ලන්නේ කෑලි එල්ලන විවස්ථාවක් නෙමෙයි, අලුත් විවස්ථාවක්. ඒක පසුගිය කාලයේ කැටුම්පතක් හදලා තිනවා. අපි මේ පාර්ලිමේන්තුවේ 225ම එකතු වෙලා රටේ ජනතාවගේ බලාපොරොත්තු සඵල කරන්න පුළුවන් අන්නේ අලුත් විවස්ථාව ගේන්න ඕන කියන එක තමයි මගේ පළවෙනි අදහස. ඒ වගේම රටක මූලික නීති ආණ්ඩුක්‍රම විවස්ථාව. හැබැයි මේ රටේ ප්‍රධාන නීතිය දිත්ත පුරවැසියා කියන වචනය ඉදිරියට දාලා දුර්වල කරනවා නම් ඒ ඉතා භයානක කාරණාවක් විදිහට මම දකින්නේ. මොකද මේ පාර්ලිමේන්තුවේ තාම දිත්ත පුරවැසියෝ ඉන්නවා සැඟවුණු අමුත්තෝ විදියට. සමහර අපිට දන්න විදියට ගීතා කුමාරසිංහ මැතිණිය ඇරුණාන් පස්සේ කවුරුත් අවංකවම ඉදිරිපත් උනේ නැහැ. ඉතින් අපි දන්න රට රටවල තියෙන තොරතුරු අනුව තාමත් ඉන්නවා. ඒ වගේම මගේ අදහස මේ රටේ ජනාධිපතිකමට හෝ රටේ ප්‍රධාන තීරණ ගැනීමේ කිසිම තනතුරකට දිත්ත පුරවැසියන් නම් කළ යුතු නැහැ කියන එක තමයි මගේ අදහස. ඒ වගේම ඒ වගන්තිය ඉවත් කරන්න මේ ව්‍යවස්ථා දුර්වල කරන්න ඕන නැහැ. ඒ වගේම වෙන සංශෝධන අවශ්‍ය නැහැ. මේ සංශෝධන ගෙනාවා නම් ඇති. මොකද විවිධ සංශෝධන ගෙනල්ලා මේ පවතින ව්‍යවස්ථාදායක බලය තවදුරටත් දුර්වල කිරීම සුදුසු නැහැ කියන එක තමයි මගේ අදහස. මොකද අපි තාම භුක්ති විඳින්නේ මොන පම්බෝරි ගැහුවත් විදේශික පුරවැසියෝ හදපු රෝම ලන්දේසි නීති ඉංග්‍රීසි නීති මිසක් අපිටම ආවේණික වූ ව්‍යවස්ථාවක් අපිට හදා ගන්න බෑ. මොකද 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් ප්‍රංශ ඇමරිකන් ආභාෂයෙන් හදාගත්ත ව්‍යවස්ථාවක තමයි අපි විශේෂයෙන්ම මේ දේශපාලන විචාරක කියන්නේ. හැබැයි මේ දිත්ත පුරවැසියා කියන වචන ඉදිරියට දාලා ජනතා පරමාධිපත්‍යයේ තියෙන ව්‍යවස්ථාදායක දුර්වල කිරීමේ ආනිසංස අද නෙමෙයි, අනාගතයේ රටේ පාලන බලය ගන්න හැමෝටම දැනේවි. මොකද පළස්සභාවට බලය දීලා ඒ වගේම අද මේ වනට අපි සියලු දෙනාම අඩු වැඩි වශයෙන් ඒ දුක වේදනාව විඳිනවා. ඒ වගේම මුලාසරාරුට මන්ත්‍රීතුමියනි, මම විශේෂයෙන්ම කියන්න ඕන කාරණා කීපයක් තියෙනවා. මොකද රටක ව්‍යවස්ථාව වෙනස් කරන්න ඉතා සුවිශේෂ කරුණු මත තමයි සාමාන්‍ය රටක ව්‍යවස්ථාවක් වෙනස් කරන්නේ. වගන්තියක් හරි ඡේදයක් හරි මුළු ව්‍යවස්ථාවම හරි සමාජ ප්‍රගමණයට බාධාවක් තියෙනවා නම්, ඒ වගේ දේශපාලන ව්‍යුහයේ යම්කිසි වෙනසක් තියෙනවා නම්, එහෙම නැත්නම් යල්පැන ගිහිල්ලා විශාල බාධාවන් තිබෙනවා නම් සමාජයේ ඒ වගේ අවස්ථාවල තමයි මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න කටයුතු කරන්නේ. ලෝකයේ පරණම අනම්‍ය ව්‍යවස්ථාව තියෙන ඇමරිකාවේ 1787-89 කාලයේදී ආරම්භ වුණේ වසර 230ටම විවස්සා සංශෝධන 27ක් වගේ තමයි අවිලා තින්නේ. ඒ 27ත් සමාජමය විශාල වශයෙන් සමාජය තුළින් මතුවෙච්ච වැදගත් කාරණා මිසක් පුද්ගලයෙක් හෝ පක්ෂයක් හෝ කණ්ඩායමක් හෝ ආගමක් ඉලක්ක කරගෙන ඒ කිසිම විවස්සා සංශෝධනයක් ඇවිල්ලා නැහැ. ඒ වගේම එංගලන්තයේ තියෙන නම්‍ය ව්‍යවස්ථාව වුණත් තමන්න සරල බහුතරයකින් වෙනස් කරන්න පුළුවන්. හැබැයි අපේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවුරුදු 44ට 20 වතාවක් වෙනස් කළා දින මේක නිකන් සාමාන්‍ය මාසික සංග්‍රහව වගේ වෙන රටවල් වල තියෙන ව්‍යවස්ථාව බැලුවට පස්සේ ඒ අවුරුදු 230ටම 27 වතාවක් වෙනස් වුණේ ඇමරිකාවේ. ඉතින් ඒ වගේම අපි බලමු මෙන්න මේ අපේ ව්‍යවස්ථාවේ වෙච්ච සංශෝධන මොනවද කියලා. මොකද ජනතාව අද ඉතා ජනප්‍රිය විදිහට මේ සමාජයේ විවිධ මේ සංශෝධන ගැන කතා කරත් මේ බොහෝ සංශෝධන අර මං කලින් කිව්වා වගේ පුද්ගලය ඉලක්ක කරගෙන එහෙම නැත්නම් දේශපාලන පක්ෂ ඉලක්ක කරගෙන ඉතාමත්ම පටුවරමුණින් තමන්ගේ බලය වෙනුවෙන් මිසක් සමාජමය වැඩි දියුණු කිරීම සඳහා සමාජ ප්‍රගමණය එහෙම නැත්නම් සමාජ ගොඩනගන්න නෙවෙයි කියන එක තමයි මම දකින්නේ. පළවෙනි සංශෝධනයේ 140 වෙනි වගන්තිය සිරිමාව බණ්ඩාරනායක මැතිණිය ඉලක්ක කරගෙන කොමිසමක් දැම්මා. ඒ කොමිස කොමිසමට බල කොමිසමට විරුද්ධව අභියාචන අධිකරණයට ගියාට පස්සේ අභියාචන අධිකරණේ තීන්දු රිට ආඥාව දුන්නා. නමුත් අවසානයේ ඒ බලය ශ්‍රේෂ්ඨ අධිකරණයට ලබා දෙන්න ඒ සංශෝධනය කරනවා. අපි බලමු දෙවැනි සංශෝධනය මොකද්ද කියලා. 161 වෙනි වගන්ති යටතේ දේශපාලන පක්ෂයකින් පත්වන മന്ത്രിවරයෙක් විපක්ෂ ආණ්ඩු පක්ෂින්දලා විපක්ෂයට ගියොත් සාමාන්‍ය අසුන හිස් වෙනවා කියලා තමයි තිබුණේ. නමුත් 179 පෙබරවාරි මාසෙ ගෙනාවා മന്ത്രിවරු 85 දෙනෙක්ගේ සම්මතයෙන් ඒ අසුන අහිමි වෙන්නේ නැහැ කියලා. ඒ වගේ අපි බලමු තුන්වෙනි සංශෝධනය මොකද්ද කියලා. 31.3 ඊ වගන්ති යටතේ ජනාධිපතිතුමාගේ නිල කාලය අවුරුදු 6. හැබැයි අවුරුදු 4කදී ජනාධිපතිවරණය කැඳවන්න පුළුවන්. ඒක චන්දිකා මැතිනේ. ඒ වගේම මහින්ද මහත්තයා දෙන්නම කරා. ඒක නිසා මේ පෞගේ කාලය පුරාවටම මේ විවස්ථාවත් එක්ක හැම ජනාධිපතිවරයාම තමන්ට පුළුවන් විදිහට අවශ්‍ය සෙල්ලම් ටික දාලා ජන තමන්ගේ බලය වෙනුවෙන් වැඩ කටයුතු කරා. ඒ වගේම හතරවෙනි සංශෝධනය ගත්තොත් ඒකට කියන්නේ නැක්සලයිට් සංශෝධනය කියලා. වසර 6ක අවෑමෙන් විසුරන්න පුළුවන් වෙනුවට ජනමත විචාරණයක් කරන බලය ලබා ගත්තා. ඒ වගේම 6වෙනි සංශෝධනය ගත්තොත් ප්‍රජා අයිතිය නැති කිරීමේ සංශෝධනය. ඒ වගේම 13වෙනි සංශෝධනය ගත්තොත් ඇත්තටම අදටත් මුළු රටම දේශපාලනමය වශයෙන් පරිපාලනමය වශයෙන් බඹ ගාලක පටලවපු පළාත් සභාව ගෙනල්ලා අද මුළු රටම අරාජික වෙන තැනකට අද ඇවිල්ලා තිනෝ. කාගෙන් ඇහුවත් පළාත් සභාව සහ මධ්‍යම රජයේ තියෙන ගැටුම් අර නැන්දම්මා ලේලි රණ්ඩු වගේ අද මේ වෙන විට මහා දරුණු පරිපාලනමය ගැටලු බවට පත් වෙලා තිනෝ. අවුරුදු 30ක් ගිහලා මේ ප්‍රශ්න වලට විසඳුම් හම්බෙලා නැහැ. ඕනම පළාත් සභාවක කටයුතු කරන කෙනෙක්ගෙන් අහන්න ආණ්ඩු කාර්තුමා සහ ඒ කණ්ඩායමත් මධ්‍යම රජයත් එහෙම නැත්නම් මේ මන්ත්‍රීවරුන්ට ඉතාමත්ම අමීරි අත්දැකීම් තියෙනවා මේ පළාත් සභාව සම්බන්ධයෙන්. ඒ වගේම තමයි අපිට මේ 22 වෙනි සංශෝධනය මට පෙනෙන්නේ පළාත් සභාව වගේම ඊළඟ එක තමයි මේ ස්වාධීන කොමිෂන් ටික ගේන එක. හැබැයි ස්වාධීන කොමිෂන් කියන එක වචන හරි ලස්සනයි ආකර්ෂණීයයි. නමුත් ඒ වචනේ පරිසමාප්තියම ස්වාධීන කොමිසම ස්වාධීන මිනිස්සු කොහොමද හොයාගන්නේ කියන එක අපිට ලොකු ගැටලුව. අපි දැක්කා පහුගිය කාලේ විවිධ චිත්‍රපටි රඟපෑවා අපි මෑතකදී දකින මේ අධ්‍යක්ෂක ඔරලෝසු දෙකක් ගැට ගහගත්ත සමහර සභාපතිලා ඇවිල්ලා රජයේ ප්‍රතිපත්තියවත් අමාත්‍යංශයේ ප්‍රතිපත්තියවත් කරන්න පුළුවන් ඒවන්නේ තමන්ගේ සීන ලෝකවල දින කතන්දර කියලා තමන්ගේ සිවිල් බලය පෙන්නලා සමහර සමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍ර මත වැඩ කරන බවක් අපි දැක්කා. ඒ වගේම පසුගිය කාලේ දැක්ක අපි මැතිවරණ කොමිෂන් සභාවේ ඒ හූල් කියන ඒක සමාජිකයේ හැසිරිච්ච ආකාරය ඔව් ප්‍රසිද්ධියේම සමහර දේශපාලන පක්ෂ වලට ඡන්ද දෙන්න එපා ඡන්ද දෙන්න කියන තැනට වෙන ඉඳී. මම හිතන්නේ මෙන්න මෙතනත් ලොකු ගැටීමක් තියෙනවා. මම දැන් අපේ අධිකරණ ඇමතුමත් එක්කත් කතා කරලා මම යම් කිසි සංශෝධනයක් ඉදිරිපත් කරා. පසුව නීතිපතිතුමා කිව්වා ඒක ඒ සංශෝධනය මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් ආවරණය වෙනවා කියලා. නමුත් අපි මේ தத்துவය ඉතාමත්ම පහදිලිව අවබෝධ කරගන්න ඕන. මොකද රාජ්‍ය සේවා කොමිසමේ රජයේ සේවකයන් කොපමණ රස්තියාදු කරනවාද කියලා දන්නේ රජයේ සේවක රජ නිලධාරී. ඒ වගේම මානව හිමිකම් කොමිසම මේ රටේ ජනතාවගේ මානව හිමිකම් වෙනුවෙන් කොපමණ පෙනී හිටියද කියලා කාටද කියන්න පුළුවන්? මොකද පහුගිය කාලෙම මානව හිමිකම් කොමිසමේ නිලධාරිනු තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍ර අනුව තමන්ගේ ප්‍රතිරූපේ නංව ගන්න වැඩ සහ අනාගතයේදී වෙනත් රාජ්‍ය විදේශ රාජ්‍යවල තනතුරු ලාගෙන වැඩ කරා මිසක් රමුක්කන පැය 15ක් පාරේ රස්තියාදු වෙච්ච මිනිස්සු දිහා එහෙම නැත්නම් පැය 15ක් පාරේ හිටපු පාසල් ශිෂ්‍යෝ දිහා එහෙම නැත්නම් පැය 15ක් රස්තියාදු වෙච්ච රජයේ සේවකයෝ දිහා අහිංසක මිනිස්සු දිහා හැක් කරලා බැලුවේ නැහැ. ඒ වගේ අපි පැමිණිලි කරා අපි කතා කරා. නමුත් කොයිම වෙලාවකත් ඒ මානව හිමිකම් කොමිෂන් සභාවත් ඒ කාරුණික වෙලා නැහැ. අද රජයක නිසා මේ නමට කොමිෂන් සභාවපත් කළ වැඩක් නැහැ. අපි සන්තෝෂ වෙලා වැඩක් නැහැ. මොකද අවසානයේ විශාල මිලමුදල් වියදම් කරලා ගොඩනැගිලි එම නැත්නම් විවිධ යාන වාහන පහසුකම් දීලා ලක්ෂ ගාණක් මිලියන ගාණක් මේ කොමිෂන් සභාවල් ගොඩනැගිලි නඩත්තු කරලා පිරිස් නඩත්තු කරලා අවසාන ප්‍රතිඵලයේ බිඳුව අපි දැක්කා. 2019 වන විට කොමිෂන් සභාවල තත්ත්වය ප්‍රගතිය බැලුවට පස්සේ අපි කෝප් එක කෝපා එක විවිධ පාර්ලිමේන්තු කාරක සභාවල් තියෙන ඒ අනාවරණය වෙච්ච කාරණා අනුව ප්‍රගතිය කාර්යක්ෂමතාවය කොහොමද කියලා ඇහුවොත් හරිද සාක්ෂිට එකඟව මේ පාර්ලිමේන්තු මන්ත්‍රීව 225ටම එකඟ වෙන්න පුළුවන් තත්ත්වයක නැහැ මේ කොමිෂන් සභයි තියෙන නිසා අපි මේ විවිධ බලවේග වලින් අපිට මේ විවස්ථාවට ඔබන්න හදන මේ සමහර කෑලි සභාවටම ජනතා පරමාධිපත්‍ය නියෝජන වෙනවද කියන එක ලොකු ගැටලුවක් වෙලා තියෙනවා ඒ වගේම තමයි අපි විශේෂයෙන්ම මේ
ගරු මන්ත්‍රීතුමා තව විනාඩි දෙකයි
ඒ වගේම තමයි මම තව විශේෂ කාරණා කීපයක් ඉදිරිපත් කරන්න කැමතියි 17 වෙනි සංශෝධනය ගත්තොත් 2001 දී ඒකමතිකව ජනාධිපතිගේ බලය බලපෑමෙන් තොරව කොමිෂන් සභාපත් කරන බලය දුන්නා හැබැයි ඒවා ඒ විදිහට ක්‍රියාත්මක වුණේ අවුරුදු 18ක් යනකම් කොමිෂන් සභා ක්‍රියාත්මක කරන්න බැරි වුණා ඒ වගේම 18 වෙනි සංශෝධනය ගැනත් අපිට කියන්න ඕන සාමාන්‍යයෙන් 1978 ආණ්ඩු ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය අධික අධිකාර දෙකකට සීමා කරා නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමායිම අධිකාර දෙක අයින් කරලා ඒ සීමාවක් නැති තැනටපත් කරා. ඒ වගේම ඇමරිකාවේ ව්‍යවස්ථාවෙත් 1951 වෙනකන් තුනේ මේ தත්ත්වය. නමුත් ෆ්‍රැන්ක් ඩී රුස්වෙල් කියන ජනාධිපතිතුමා පත් වෙච්ච දවස ඉඳන් මැරෙනකන් ජනාධිපති විදියට හිටපු නිසා ආඥාදායක ජනාධිපතිරු පත් කරන්න ඕනේ නැහැ කියලා තීරණය කළා ඇමරිකාව මේ අධිකාර දෙකකට ජනාධිපතිවරණය සීමා කරා. නමුත් අපි හැමදාම මම කලින් කිව්වා වගේ මේ ව්‍යවස්ථා හැමදාම ගෙනාවේ තමන්ගේ වැඩ කටයුතු වලට විසක් රටේ ජනතාවට නොවේ කියන එක තමයි අපි කියන්නේ. අදටත් ඒකද වෙනවා. මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් අපි බලාපොරොත්තු වුණාට ඒ බලාපොරොත්තු වෙච්ච තැනට අපිට මේ ව්‍යවස්ථාවේ වචනේ පරිසමාප්තියෙන්ම වැඩ කටයුතු කෙරෙයිද කියන එක ගැන සැකයක් තියෙනවා. ඒක නිසා අපි පුළුවන් තරම් මේ අපේ 225 ඒ කියන්නේ ජනතාවගේ පරමාධිපත්‍ය තිබෙන තැන අපේ ඒ බලය ශක්තිය ආරක්ෂා කරගෙන ජනතාවට වැඩ කරන්න පුළුවන් විදියට අපේ බලය රැක ගන්න ඕන කියන එක දැන් මගේ අදහස. මොකද ජනතාව බලය නොදුන්න පිරිස් ඇවිල්ලා ඒ බලය භාවිතා කිරීම මම දකින්න විදිහට ඉතා භයානකයි. මොකද දේශපාලඥයා අවුරුදු 5කින් ගෙදර යන්න පුළුවන් වුණාට සමහර මේ නිලධාරීන්ව කොච්චර වැරදි කරත් අපි දන්නවා මේ මෑතකදී ඒ සමහර ඒ සභාපතිවරුන් අයින් කරන එක ගැන ලොකු ප්‍රශ්නයක් වුන් අභියෝග කරනවා.
අවසන් කරන්න
අයින් කරන්න කියලා ඒ දැනට අද මේ කොමිෂන් සභාව හැසිරෙන නිසා මම විශේෂයෙන්ම අපේ මේ පාර්ලිමේන්තු උත්තරීතර ව්‍යවස්ථාදාගේ මම ඉල්ලා සිටිනවා මේ ගැනත් ඔබතුමාලාගේ සැලකිල්ල විශේෂ අවධානය යොමු කරලා අපි අවශ්‍ය සියලුම සංශෝධන සුදුසු සංශෝධන ගේන්න ඕන කියන එක බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. අර බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා ඔබට විනාඩි 5ක කාලයක්.
සුදි මුලසන අරුඩ ගරු මන්ත්‍රීතුමියනි අද අපි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා වෙනුවෙන් ගේන 22 වෙනි සංශෝධනය ගැන කතා කරනවා. මේ සභාවේ ගොඩක් කියුණා පවතින ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධන 20ක් කරලා තියෙනවායි කියලා. හැබැයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පරිශීලනය කරලා බැලුවොත් 20 වෙනි සංශෝධනයේ නීතිගත වෙලා තිබුණාට සත්‍ය වශයෙන්ම මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙන සංශෝධන 19යි. අධිකරණ මැතිතුමා මහත් එක්ක වෙයි 12 වෙනි සංශෝධනයක් නැහැ. අපි පෙරලගෙන ගියොත් 1, 2, 3, 4 කියලා 11න් පස්සේ තියෙන 13. දිනේෂ් ගුණවර්ධන එදා මහරගම පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා වැඩ බලන ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ගෙනාපු සංසදේ නැහැ. මම අධිකරණ මැතිතුමාගෙන් මගේ කතා වෙලාවේ මගේ වෙලාව විනාඩි 5ක් නිසා මේ වෙලාවේ නෙමෙයි මං දැනගන්න කැමතියි 22ටත් අත් වෙන්නේ ඒකමද 20න් පස්සේ 21ක් නැති 22 කියලා දෙන්නේ නැත්නම් මේක 21 විදියට නම් කරනවද කියලා. මොකද අදටත් අපි 20ක් කියලා කිව්වත් තියෙන සත්‍ය වශයෙන්ම 19ක් නිසා. ඒ වගේම මූලාසන අරුඩ ගරු මන්ත්‍රීතුමියනි 17 වෙනි සංශෝධනයේදී මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නෙවෙයි එදා මාධ්‍ය කරුවෙක් විදියට ගැලරියේ මහජන ගැලරියේ සමාන මාධ්‍ය ගැලරිය ඉඳන් මම ඒ දේත් බලන් හිටියා. 19 සංශෝධනයේදී අපි සභාව වර්ජනය කළා මේ සභාගර්භයෙන් පිට වුණා 2010 අවුරුද්දේ. 18 ගෙනෙද්දී 19 ගෙනෙද්දී අපි ඒකට පක්ෂව ඡන්දය දුන්නා. ආපෞසරයක් 20 සංශෝධනයේ ආපු වෙලාවේ අපි විරුද්ධව ඡන්දය දුන්නා. අද මෙය අපි බලාපොරොත්තු වෙන පරමාදර්ශී තත්ත්වයේ නුණත් අද අපි සියලු දෙනා එකතැනකට එකතු වෙයි කියලා අපිට විශ්වාසයක් තියෙනවා. මේ මොහොතේ රට ඉල්ලන දේ මේක නෙවෙයි, ඒක ඇත්ත. මේ රටේ ජනතාවගේ අභිලාෂය මේක නෙවෙයි, ඒක ඇත්ත. රටත් ජනතාවගේ හෘද සාක්ෂිය කෑ ගහලා ඉල්ලන්නේ මේ දේ නෙවෙයි, ඒක ඇත්ත. ඒත් නපුරු යක්කු අතර ටිකක් අඩු නපුරු යකෙක් තෝරගන්න තමයි අපි මේ හදන්නේ. ඒකෙන් කියවෙන්නේ නැහැ මේක බදා ගන්න තරම් හොඳ සුන්දර දිව්‍ය විමානයක් කියලා. නපුරුයක් ගොඩක් ඉන්නවා, අපි අඩු නපුරු එකෙක් තෝරගන්න මේ හදන්නේ. ඒකයි මම විශ්වාස කරන්නේ. ඒ නිසා 1946 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අපි ගෙනාවේ. ඒක අපේ ව්‍යවස්ථාවක් නෙවෙයි, ඒක සෝල්බරි සාමි ගෙනාපු ව්‍යවස්ථාව.
මන්ත්‍රීතුමාට විනාඩි දෙකක්.
මම දන්නවා. මම ස්ටොප් වොච් එක තියාගෙන ගණන් හදපින් යන්නේ. ඒ නිසා 46 අපිට ඕන දෙය නෙවෙයි, සෝල්බරි සාමිගේ ව්‍යවස්ථාව තමයි අපේ ව්‍යවස්ථා කෙටුම් මත තමයි අපේ ව්‍යවස්ථාව බවට පත් වුණේ. හැබැයි කවුරුත් දන්නවා ඒක ඇමතිවරුන්ගේ කෙටුම් පතේ බ්ලූ ප්‍රින්ට් එකක්. ඇමතිවරු එදා රාජ්‍ය මණ්ඩල සභාවේ සෝල්බරි ආණ්ඩු කාරවරයා, ආණ්ඩුකාර කියන්නේ වැරදි, කොමිෂන් කොමසාරිස්වරයාව සභාපතිවරයා ප්‍රතික්ෂේප කරාට රැට හම්බ වුණා. ඒක ප්‍රතිඵලයේ විදිහට කොමිසමේ ලේකම් ඔලිව ගුණතිලක මහත්තයා කසාද බදලා තමයි වැඩේ කෙලවර වුණේ. ඒකයි 46 ඇත්ත කතාව. 72 ජනරජ ව්‍යවස්ථාව එක්තරා ඌමනාවන් වෙනුවෙන් ගෙනාපු එකක්. 78 ව්‍යවස්ථාවත් ඒකම කාසිය අනිත් පැත්ත. මේ රටේ ජනතාව ඉල්ලන්නේ රටේ අභිලාෂයන් ඉෂ්ට කරන ජනතාවාදී ව්‍යවස්ථාවක්. ජනතාවගේ ව්‍යවස්ථාවක්. 46 සෝල්බරි සාමිගේවත්, 72 මැතිනිය ප්‍රමුඛ වාමාංශික සභාගය ගෙනාපු එකක්වත්, 78 ජේ.ආර්. ජයවර්ධන මහත්තයා තමුන්ගේ කාටලේ වෙනුවෙන් ගෙනාපු ව්‍යවස්ථාවක්වත් නෙවෙයි. මේ රටේ දැන් ජනතාව, විශේෂයෙන් තාරුණ්‍ය අරගලය, මේ සියලු දෙනා කියන්නේ රටේ හදගැස්ම, නාඩි වැටෙන රිද්මය අඳුරන ජනතාවාදී දිවස්ථාවක් උමනයි කියලා. අපි අවුරුදු 74ක නිදහස ගැන කතා කරනවා. මං හිතන්නේ ලෝක ඉතිහාසයේ අපි තරම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනස් කරපු, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හඳුනලා දීපු තත්ත්වයක් නැහැ. වමටද දකුණටද රට ගෙනියන්න ඕන කියලා තීරණය කරන්න අවුරුදු 74ක් ගිහලා අපිට තාම බැරි වෙලා තියෙනවා. මැද මාවතත් තෝරගන්නේ මොන මාවතත් තෝරගන්නේ කියලා අපිට තාම තීරණය කරන්න බැරි වෙලා තියෙනවා. අපි යන්න ඕනේ ඡන්ද ක්‍රමය මොකද්ද කියලා තාම අපිට තීරණයක් ගන්න බැරි වෙලා තියෙනවා. ඉන්දියාව 1950 වෙනකොට ඒක ගැන තීන්දුවක් ගත්තා. අපිට ඕනේ ශක්තිමත් විධායක ජනාධිපතිවරයෙක්ද, නැත්නම් පාර්ලිමේන්තුවට වග කියන අගමැතිවරයෙක් ප්‍රමුඛ පාර්ලිමේන්තු සම්ප්‍රදායද කියන එක ගැන අවුරුදු 74ක් අපි තාම වාද කරනවා. කොටින්ම පළවෙනි ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීම පිළිබඳවත් අපිට තාම පොදු එකඟ මතකයක් නැහැ. ඒ නිසා මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, මම මේ ව්‍යවස්ථා සංශෝධනය දකින්නේ අපි අර කපන්න බැරි අත ඉමිනෝ වගේ 225ම ඉමින එකක්. මේකෙන් සමාජය සතුටු වෙන්නේ නැහැ, රට සතුටු වෙන්නේ නැහැ, රට දියුණු වෙන්නේ නැහැ, හෙටින් පස්සේ කේතුමති රාජ්‍ය ලංකාවේ පහළ වෙන්නේ නැහැ. ඒ නිසා ඒත් යම් කිසි මට්ටමකින් අපි බලාපොරොත්තු වෙන සාධනීය ප්‍රමාණයක් ප්‍රතිලාභ ලැබෙනවා. ඒ නිසා මම මේක දකින්නේ නයි විස කවපු කේක් ගෙඩියක් උඩ තියපු සමම්පිච්ච මලක් විදියට විතරයි. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු අශෝක් අබේසිංහ මන්ත්‍රීතුමා. ඔබට විනාඩි 5ක කාලයක්
තියෙනවා. මුලාසරණට මන්ත්‍රීතුමියනි, රටක ව්‍යවස්ථාවක් කියන්නේ රටේ මූලික නීතිය. උත්තරීතර නීති තමයි ව්‍යවස්ථාවක් කියන්නේ. ඒ ව්‍යවස්ථාව තුළින් ජනතාවගේ පරමාධිපත්‍ය පිළිබිඹු වෙනවා. ඉතින් මේ ව්‍යවස්ථාවක් සංශෝධනය කරද්දී ඒ රටේ ජනතාවගේ අවස්ථාවේ මිස ඒ දේශපාලන අධිකාරියේ හෝ පාලකයාගේ අවස්ථාවේ සඳහා මේ ව්‍යවස්ථා සංශෝධනය විය යුතු නැහැ. නමුත් අපේ රටේ අවස්ථාවකට මේ වර්තමාන ව්‍යවස්ථාව මේ 20 වතාවක් සංශෝධනය වෙලා ඉන්නේ, බහුතරයක් සංශෝධනය වෙලා තියෙන්නේ ඒ දේශපාලඥයාගේ අවශ්‍යතාවය මත මිසක් ජනතාවගේ අවස්ථාව වෙන මත නෙමෙයි. අපේ රටේ ඉංග්‍රීසින්ට යටත් වුණේ 1815. 1815 ඉඳන් 1832 වෙනකම් ව්‍යවස්ථාවක් තිබුණේ නැහැ. 1832 ඉඳන් මේ දක්වා 2022 වෙද්දී අවුරුදු 190ක්, මේ අවුරුදු 190 තුළ ව්‍යවස්ථා හතක් ඇවිල්ලා තියෙනවා. මේ ව්‍යවස්ථා හතෙන් කෝල්බ්‍රුක් ව්‍යවස්ථාව තමයි 1832 ඉඳන් 1910 දක්වා අවුරුදු 74ක් මේ රට පාලනය කරලා තියෙන්නේ. අඩුම කාලයක් මේ රට පාලනය කරලා තියෙන ජනරජ ව්‍යවස්ථාව අවුරුදු 7ක්. මැකලම් ව්‍යවස්ථා කෝල්බ්‍රුක් වලින් පස්සේ මැකලම් ව්‍යවස්ථාව, මැනින් ව්‍යවස්ථාව, ඩොනමෝර් ව්‍යවස්ථාව, සෝල්බරි ව්‍යවස්ථාව, ඒරා ජනරජ ව්‍යවස්ථාව සහ වර්තමාන මේ අපි දැන් පාලනය වෙන ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ මේ විධායක ජනාධිපති ව්‍යවස්ථාව. ඉතින් මේ ව්‍යවස්ථා වලින් විශේෂයෙන්ම 2001 පරිවාස ආණ්ඩුවෙන් 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවා. ඒකෙන් රටේ යම්කිසි ප්‍රගතිශීලී ව්‍යවස්ථාදායක සභාවක් නිර්මාණය වෙලා යම්කිසි වැඩි කොටසක් කරගෙන ගියා. නමුත් 2010 18 වෙනි ව්‍යවස්ථාවේ තුලින් සම්පූර්ණ තමන්ගේ බල අධිකාරිය වෙනුවෙන් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ව්‍යවස්ථා වෙනස් කළා. ඉන්පසුව 20 වෙනි සංශෝධනයේත් එහෙම වුණා. අපි දැක්කා 2005 මේ රට මේ ව්‍යවස්ථාවෙන් පාලනය කරද්දී සුබ අනාගතයක් කියලා කිව්වා. ඒ සුබ අනාගතය 2010 ආසියාවේ ආශ්චර්ය බවට පත් වුණා. ආසියාවේ ආශ්චර්ය 2015 සෞභාග්‍ය දැක්ම බවට පත් වුණා. ඒක 2020 සෞභාග්‍ය ඉදිරි දැක්ම බවට පත් වුණා. අන්තිමට බලද්දී අපි 2022 බංකොලොත් රාජ්‍යය බවට පත් වෙලා. දෙදස් මහලේ සුභානාගතයක් වෙච්ච එක, ආසියාවේ ආශ්චර්ය වෙච්ච එක, සෞභාගයේ දැක්ම වෙච්ච එක, සෞභාගයේ ඉදිරි දැක්ම වෙච්ච එක, අන්තිමට අපි දැන් අද වයේදී 2022 දී අපි බංකොලොත් රාජ්‍යය බවට පත් වෙලා දැන් මේ විවස්ථා සංශෝධනය තුලින් සෑම අවස්ථාවෙන් වෙලා තියෙන එකයි. ඒ නිසා අපි හිල්ල කියනවා විශේෂයෙන්ම තමන්ගේ බල පරාක්‍රමය මේ පරිත්‍රාණ්ඩ එක් ශක්තිමත් කිරීමට විවස්ථා සංශෝධනය ගේන්නේ නැතුව විශේෂයෙන්ම ජනතා වෙනුවෙන් මේ විවස්ථා සංශෝධනය ගේන්න ඕනේ කියලා. අපි දැන් මම සටහනක් යනවා කියලා අපිට ආරංචි වෙලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මම කියනවා මෙම මේ ව්‍යවස්ථා සංශෝධනය රටේ ජනතාව වෙනුවෙන් සිදුවිය යුතුයි. එහෙම නැතුව වුණොත් ප්‍රශ්නයක්. දැන් මේ ආණ්ඩුවත් අපි දැක්ක ගෝඨාභය රාජපක්ෂ මහත්තයා රටේ ජනතාව හැඳුන්වුවා ගැසට් රිවර්ස් කියලා. මොකද ගහන ගැසට් එකක් රිවර්ස් කරන්න පටන් ගත්තා. දැන් අධිආරක්ෂක කලාප නම් කරුවා. අධිආරක්ෂක කලාප ගැසට් එක රිවර්ස් කරගන්න සිද්ධ වුණා. ඉන්පසු ඊයේ පෙරේදා මේ පුනරුත්ථාපන කාර්යාංශ 50 සම්පූර්ණයෙන්ම මේ විවස්ථාවකට පටහැනි ඒක ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළා. ඉතින් මේ වගේ දැන් මේ වර්තමාන විවස්ථාවටත් මම දැක්ක ආණ්ඩුපක්ෂයේ යම් යම් බෙදීම් තියෙනවා. දැන් අන්තිම මොහොතේ රැස් වෙලා රජය ආරක්ෂා කරගන්න කියලා නැවත ඒකට 22 සංශෝධනයේ 22 වෙනි සංශෝධනයේට සම්පූර්ණ ආණ්ඩු සහයෝගය දෙනවා කියලා තියෙනවා. ඉතින් අපි දැක්කා මේ අපිට මුලින්නම් අපිට කතා කරලා තිබුණේ දැන් අපි විපක්ෂයේ විදිහට අපි යම් කිසි සංශෝධන ගෙනාවා. අපි ස්තුතිවන්ත වෙනවා අධිකරණ ඇමතුමාට විපක්ෂයේ ගෙනාවු සංශෝධන වලට සහයෝගය දක්වුවා. එතුමා විශේෂම අධික ව්‍යවස්ථාදායක සභාවේ ඒ පත් කරන මේ තුන්දෙනා වෙනුවෙන් පත් කිරීමේදී විශේෂයෙන්ම විපක්ෂ නායකයරස අගමැතිවරයා විමසා මේක පත් කරන්න එතුමාගේ කැමැත්ත අනුව පත් කරන්න කියලා කිව්වා. මේකට එතුමාලා ඒ සංශෝධනට කැමති වුණා. ශ්‍රේෂ්ඨාධිකරණයේ දීපු ඒ ව්‍යවස්ථා සංශෝධන කළ යුතු ආකාරය පිළිබඳව එතුමාට උපදෙස් දීලා තියෙනවා. ඒ විදිහටම ඒක කරන නිසා අපි විපක්ෂයක් විදිහට මේ ව්‍යවස්ථා සංශෝධනයට සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා ප්‍රකාශ කරලා තියෙනවා. කාර්යක සභා අවස්ථාවේදී යම්කිසි දෙයුතපුරහසිභාවයට
අවසන් කරන්න ගර්ම
කාල සීමාව අවුරුදු දෙකමාර හතරමාර ගන්න වෙනම සංශෝධන ගිරාවොත් ඒකට අපි විපක්ෂයක් විදිහට විරුද්ධ වෙන බව විශේෂයෙන් ප්‍රකාශ කරනවා. ඒ නිසා මේ විවස්ථා සංශෝධනයට අපි විපක්ෂයක් විදිහට අපේ සහයෝගය ලබා දෙන ප්‍රකාශ කරමින් ඉදිරියේදී මේම විවස්ථාව නව 21 වෙනි විවස්ථා සංශෝධනය මම හිතන්නේ මේ 22 එක 21 බවට පත් වෙයි. කෙසේ වෙතත් අපි විපක්ෂ විදිහට ගෙනල් තියෙන විවස්ථාව අලුත්ම විවස්ථාවක් ගැනීම සඳහා වැඩපිළිවෙළ සකස් කරන ලෙස ඉල්ලා සිටින බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. Honorable Nazir Ahmed, you have 13 minutes.
Honorable Presiding Member, I am happy to speak in this important debate on the 22nd Amendment to the Constitution today. This much talked about amendment comes when the nation is grappled with a series of unprecedented crises. Firstly, the post-COVID-19 recovery challenges. Secondly, the recent spate of public protests and social unrest led by particularly the youth, and thirdly, the current economic and financial crisis. We all know how these serial crises have weakened us, not only economically, but socially and politically as well. I weave this constitutional amendment as one of the important and direct interventions by the executive and the legislature to respond positively and an impactful manner to the number of crises that I mentioned before. Take the recent mass scale protest or the Aragalaya. Some of the popular demands of the protesters were to strengthen the democratic fundamentals, empower the independent commissions, reduce executive powers of the president and transfer more powers to the parliament and so on. The 22nd Amendment transforms a number of those public agitations into long-term sustainable solutions. Take the current economic and financial crisis we are facing today. In order to mobilize local and international support, to overcome the crisis, Sri Lanka needs to demonstrate transparency and confidence building measures to the international community. The International Monetary Fund, the World Bank, and the creditor nations are watchful on measures to improve democratic governance. So, enacting the 22nd Amendment as part of reforms will also make Sri Lanka qualify for any financial arrangements with the IMF. It is hoped that the 22nd Amendment would strengthen democracy, public service, and restructure corrupt state institutions. So from the perspective that the 22nd Amendment to the Constitution is a progressive amendment on the part of the people, it also must be noted that the steps taken to do away with the attempt to retain a number of crucial powers of the executive presidency is commendable by all who value democracy. I express my gratitude to His Excellency the President, particularly the Minister of Justice, Honorable Vijayadasa Rajapaksha, and the government for standing up for such democratic reforms. The foremost responsibility of the people's representatives in this country is to create a country where future generations can live happily by working to ensure democracy and the betterment of the people. In order to fulfill that responsibility, we must focus our attention on the political and economic reforms that must be carried out. One of the important features of the new bill is to repeal the chapter relating to the Parliamentary Council and replace it with a new chapter titled the Constitutional Council, consisting of articles containing provisions relating to the reintroduction of the Constitutional Council. While the proposed amendment maintains the power of the President to make appointments to the Constitutional Council, the power to make such nominations is given to the Prime Minister, leader of the opposition, and other political parties represented in the Parliament. The composition of the Council has been formulated in a manner that ensures wide representation, strengthens independence, enhances democratic values, etc. Several elaborations have also been made with regard to the clause that explains acting on the advice of the Prime Minister. The provisions related to the taking away the right of the President to remove the Prime Minister and the provisions related to the forming of national government. As a member, as a minister representing the minority communities, it is my duty to reflect minority sentiments here. While we strengthen the individual democratic rights and values, it is important that we create equal and level playing field to all citizens in this country. When senior public appointments are made, it is important that we maintain a certain degree of ethnic representation whilst honoring the concept of meritocracy. If not implemented, this situation will create a risk of Sri Lanka losing minority talent. On the other hand, take the recommendations on the dual citizens. The simple question many people are asking is, why restrict it only to politicians? Make the rule applicable across the board to all public appointments too. I do not think that rules should be made on selective basis and with exceptions to certain sections of the population. I suggest that even the senior public positions also should not be allowed to be held by dual citizens. I must also emphasize the fact that we have been amending the 1978 constitutions 22 times within a period of 44 years. That is, in average, every 2 years, an amendment has been made. So there is a grave need for a brand new constitution, which freshly demonstrates aspirations of all communities in Sri Lanka, and one which is aligned with the modern-day geopolitical dynamics. Bringing piecemeal amendments may not be the best way to move forward. So I appeal to this august body to think seriously, to introduce a completely new constitution to the country. In conclusion, I must say that the 22nd amendment to the constitution is a step forward for the future benefit of the country. It is the responsibility of the people's representatives to ensure it is adopted unanimously. It is the expectation of the people that on the 22nd amendment to the constitution, all the members of the parliament will stand on the side of the people. I urge everyone in this house to help the amendment to be adopted unanimously and share the good credit of making the amendment possible. Before I conclude, some people mentioned here about the postponement of the provincial council. I wish to remind them, provincial council, because which was unfortunately done in this house, I am sure my colleague Honorable Vigneshwaran, we were chief ministers at that time. And when this amendment was brought in this house, we opposed. We were not at that time ministers, but we opposed. We told each and everyone, I told all the Muslim members particularly, including Honorable Rauf Hakim, I told him that this is given in a platter for you, that I said that the pig meat is given in a platter for you to eat if you vote for this. And that is the price that you are paying today. I just want to remind them. So don't change stand if you want to, if you all had not voted. We would have by now passed one provincial council by now, but from 2072 till today. I'm sure we both would have been the chief minister. Anyway, with this note, I conclude my speech. Thank you.
Thank you. Garu Vimal Veerawansa Mantrituma, obata vinadi 5ka kaalayak.
Garu Mulasanaruda Mantrithumeni, vinadi 5ak wenne sulu kaalayakadi 22 sansodhanaya pilibandawa purna adahasak pala karanna beri unath yam kisi karunu dakwimak karanna man balaporuttu wenawa. Me 22 aandukrama vivastha sansodhanaya diha api balanne 20 aandukrama vivastha sansodhanayata saapekshawa. 20 aandukrama vivastha sansodhanaya geneena welawae එවකට අපි තිබිච්ච ආණ්ඩුවේ කොටස්කාර පාර්ශව පක්ෂ කිහිපයක් එකතු වෙලා ඒ 20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තිබිච්ච අපි දැකපු නිවැරදි කරගත යුතු කරුණු හතරක් වෙනුවෙන් අපි අභ්‍යන්තරිකව කරුණු අභ්‍යන්තරිකව අරගලයක හිටියා. ඒ තිබිච්ච කරුණු හතර තිබිච්ච ප්‍රධානම එකක් තමයි ද්විත්ව රටවැසියන්ට ලංකාවේ තනතුරු දරන්න, දේශපාලන තනතුරු දරන්න, ඇමතිකම් දරන්න තියෙන අයිතිවාසිකම නැති කිරීම. ඒ වෙලාවේ එවකට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අපට පොරොන්දු වුණා. ඒ පොරොන්දුව එවකට අධිකරණ ඇමති අලි සබ්‍රි මැතිතුමා ලව්වා මේ සභාගෙදී ඔහු ප්‍රකාශයට පත් කළා. වසරක කාලයක් ඇතුළත ඒ ද්විත්ව රටවැසිභාවය පිළිබඳ අපේ ඉල්ලීම විවස්ථා සංශෝධනයක් හැටියට ගේනවා කියලා. නමුත් අපි දන්නවා ඒක ඒ හිටපු ජනාධිපතිවරයා කළෙත් නැහැ, කරන්න උනන්දු නැහැ කියලා අපිට පෙනුනෙත් නැහැ. එතකොට ඒක විසින් එදා අපට ඒ නිවැරදි කිරීම කරගන්න බැරි වෙච්ච එක අද ඒ නිවැරදි කිරීම සිදු වෙනවා මේ 22 විවස්ථා සංශෝධනයෙන්. ඔය මොන මොනවා කිව්වත් මේ 22 විවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ බලතල රටක් පාලනය කරන්න බැරි වෙන ආකාරයකට දුර්වල වීමක් වෙලා නැහැ. ජනාධිපතිගේ බලතල වලට එහෙම බලපෑමක් වෙන සෑම වගන්තියක්ම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිවැරදි කරලා තියෙනවා. ඒ තිබුණු ආකාරයට යනවා නම් ජනමත විචාරණයට යන්නේ නැත්නම් මෙහෙම කරනෝ නම් 3/2 ප්‍රමාණවත් කියලා. ඒතකොට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දී තිබෙන සංශෝධිත මඟ පෙන්වීම පිළි අරගෙන නම් අද මේ කෙටුම්පත මේ සභාගමේ සම්මත වෙන්නේ ඒක ආණ්ඩුවෙන් ගෙනාවද විපක්ෂෙන් ගෙනාවද කොයි පැත්තෙන් ගෙනාවද කියන කාරණේ පැත්තකට දාලා තිබුණු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 20 සංශෝධනයට සාපේක්ෂව මෙමගින් තියෙන පියවර ප්‍රගතිශීලීත්වයට නැඹුරු වෙච්ච පියවරක් නිසා අපි මේ 20 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා 22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අපේ සහයෝගය පළ කරනවා. හැබැයි මේක කරයි කියලා තමුන්නාන්සල දැන් බදු පෝරියල් ටිකක් ගහගෙන යනවා. අද මධ්‍යම පන්තිය නිර්ධන පන්තිය බවට පත් වෙමින් තියෙනවා. නිර්ධන පන්තිය මහපාරට වැටෙමින් තියෙනවා. ඉහළ පැලැන්තියත් සමහර කොටස් දරා ගැනීමේ හැකියාවක් නැති වෙමින් යනවා. ඉතින් ඒ මහා ආර්ථික බියකරු ආර්ථික බලපෑමට සමාජයේ ඇති වී තිබෙන මහා දරිද්‍රතාවේ වේදනාවට මේ විවස්ථා සංශෝධනයෙන් පිහිටක් ලැබෙන්නේ නැහැ. මේක මේ විවස්ථා සංශෝධනය මගින් එකම දෙයයි අපි අපේක්ෂා කරන්නේ අපේ රටේ දේශපාලන තන්ත්‍රය එහි තිබිය යුතු ශික්ෂණය එහි තිබිය යුතු එකිනෙක බලාධිකාරයන් අතර තිබිය යුතු තුලනය ඒවා ඇති කර ගැනීම සඳහා තිබුණාට වඩා ඉදිරි පියවරක් මේකෙන් ඇවිල්ලා තියෙනවා. ඒක නිසා තමයි අපි වියතිරේකයකට යටත්ව ඒ කියන්නේ අන්තිම වෙලාවේ අර දානමය සංශෝධනයේ වෙලාවේ රෑ 11 මාර 12 වෙනකම්ම සංශෝධනාවනේ. එතකොට අන්තිමට දැන් 19 සංශෝධනයේ පටන් ගන්නකොට කිව්වේ ජනාධිපති අයින් වුණොත් බලතල යන්නේ කතානායකට කියලා. හැබැයි මේක රෑ 11 මාට සම්මත කරලා ඉවරලා පහුවෙන්ද බලනකොට ජනාධිපති අයින් වුණොත් යන්නේ බලයා කැමැතිට. 19 සංශෝධනයේ හොඳයි කියලා වර්ණනා කරපු වගේ තිබිච්ච ප්‍රධාන තර්කයක් තමයි ඕක. බලන්න අපේ අගමැතිතුමා එතුමා කොච්චර බලතණ්හාවෙන් මිදිලාද එතුමාට නෙමෙයි බලය යන්නේ ජනාධිපති අයින් වුණත් කතානායකට.
මන්ත්‍රීවරයා විනාඩි දෙකයි.
එහෙම කියන්නේ මේක ආවේ නමුත් උනේ වෙන දෙයක්. ඒ නිසා තමයි ඒ බිය සාධාරණ සැකය අපිට තිබිච්ච නිසා තමයි අපි කිව්වේ ඒ විදිහේ තුට්ටු දෙකේ විවස්ථා සංශෝධන නැතුව ශ්‍රේෂ්ඨාධිකරණයේදී තිබෙන මඟ පෙන්වීම අනුව කරනවා නම් අපේ සම්පූර්ණ සහයෝගය තියෙනවා කියලා. මෙතන දැන් සමහර දිත්ත රට වැසියොත් කලබලලා ඉන්නෝ මේ. දිත්ත රට වැසියේ ඉන්නේ ඇමරිකාව විතරක් නෙමෙයි. මේ මේ වම්මත පැත්තෙත් ඉන්නවා දිත්ත රට වැසියෝ. ඒගොල්ලෝ ඉතින් මේ එක වෙන වෙන තර්ක දානවා ඒගොල්ලෝගේ ඒගොල්ලන්ට අනාගතේ මොනවා හරි එකක් කරගන්න බැරි වෙයි කියන බයට. ඒක තමන්ගේ ප්‍රශ්නයක්. ඒ නිසා අපි කියන්නේ මෙතන කවුරු හරි එකට විරුද්ධ වෙනවා නම් හෝ මගහරිනව නම් ඒ වෙන මොකක්වත් නිසා නෙවෙයි ඇමරිකාවේ වාසය කරන කපුටාව බේරා ගැනීම සඳහා තමයි ඒ කට්ටිය ඒ උත්සාහය දරන්නේ. ඒ නිසා අපි රටේ ජනතාවට කියනවා මේ 22 විවස්ථා සංශෝධනයට මොන මොන බයිලා කියලා විරුද්ධ වුණත් විරුද්ධ වෙන අය විරුද්ධ වෙන්නේ මගහරින අය මගහරින්නේ වෙන මොකටවත් නෙවෙයි ඇමරිකාවේ කපුටාගේ කපුටු පැටවු ටිකක් විතරයි ඒක කරන්නේ. අන්න ඒ බව අවධාරණය කරමින් මගේ කතාව අවසන් කරනවා. ඔබතුමීට බොහොම ස්තුතියි.
ඔබින් සූති මන්ත්‍රීතුමා ගරු එම් උදේ කුමාර මන්ත්‍රීතුමා ඔබට විනාඩි 5ක කාලයක් තියෙනවා.
Thank you honorable presiding member. 1978 ஆம் ஆண்டு நமது நாட்டிலே நிறைவேற்று அதிகார ஜனாதிபதி முறை அறிமுகம் செய்யப்பட்டு 44 வருடங்கள் கடந்த நிலையிலே அதற்கு அந்த யாப்பிலே 22 தடவைகள் யாப்பு திருத்தங்கள் செய்யப்பட்டுள்ளன. அதாவது சராசரியாக சொல்வதென்றால் 2 வருடங்களுக்கு ஒரு முறை யாப்பு திருத்தங்கள் செய்யப்பட்டுள்ளன. அதாவது நமது நாட்டில் எழுதப்பட்டுள்ள யாப்பு ஒரு நெகிழ்வு தன்மையுடைய யாப்பு என்பதன் காரணமாக மாறி மாறி வரும் அரசாங்கங்கள் தனது அதிகார பலத்தை வைத்துக் கொண்டு தனது அதிகாரத்தை அதிகரித்துக் கொள்வதற்காக யாப்பில் மாற்றங்கள் அல்லது திருத்தங்களை செய்து கொண்டிருக்கிறார்கள். இதுதான் கடந்த காலங்களில் நடந்து கொண்டிருக்கிறது. அதாவது 1978 சரி அதற்கு பிறகும் இதுதான் நடந்து கொண்டிருக்கிறது. இதனைத்தான் ராஜபக்சக்கள் 18 திருத்த சட்டம் மற்றும் 20 திருத்த சட்டத்தை கொண்டு வந்து தனது ஆட்சி அதிகாரத்தை அதிகரித்துக் கொள்வதற்காக அந்த அதிகாரத்தை அதிகரித்துக் கொண்டார்கள். ஆனால் மக்கள் போராட்டத்தின் காரணமாக இதற்கு இடமளிக்கவில்லை. அதன் காரணமாகத்தான் இன்று 22 திருத்த சட்டம் இந்த சபைக்கு வந்துள்ளது. அதாவது இதே பாராளுமன்றத்தில் இதே அரசாங்கத்தால் 20 திருத்த சட்டம் கொண்டு வந்து அதாவது 2020 ஆண்டு அக்டோபர் மாதம் 21 தேதி கொண்டு வந்து சரியாக 2 வருடத்திலே இந்த 22 திருத்த சட்டம் கொண்டு வரக்கூடிய நிலைக்கு இந்த அரசாங்கம் தள்ளப்பட்டிருந்தது. ஆகவே இத்தனை ஆண்டுகளாக 44 தடவைகள் அரசியலாப்பு திருத்தம் செய்தும் அந்த அரசியலாப்பு செய்ததினால் நாங்கள் கண்ட மாற்றம் என்ன முன்னேற்றம் என்ன கேள்வி எழுப்பினால் அந்த கேள்விக்கு பதில் எதுவுமே இல்லை. உருப்படியான பதில் கிடைக்காது. அந்த மாற்றங்கள் செய்து நாட்டையும் நாட்டு மக்களையும் ஏமாற்றியது மட்டும்தான் மிச்சமாக இருக்கிறது. ஆகவே அது மட்டுமல்லாமல் அந்த 22 திருத்த சட்டம் என்றாலும் இது 20 தடவைகள் இந்த திருத்தங்கள் மேற்கொள்ளப்பட்டுள்ளன. இந்த 20 தடவைகள் திருத்தங்கள் மேற்கொள்ளப்பட்டும் இந்த நிறைவேற்று அதிகார ஜனாதிபதி முறையை இதுவரை முற்றாக நீக்க முடியவில்லை. இந்த 22 திருத்த சட்டமும் அந்த நிறைவேற்று அதிகார ஜனாதிபதி முறையை சுமந்து கொண்டே வந்திருக்கிறது என்பதை மிகவும் ஒரு ஒரு கவலைக்குரிய விடயமாக நான் கூறிக்கொள்ள விரும்புகிறேன். மேலும் அதே போல இரண்டு முறைக்கு மேல் ஜனாதிபதி பதவி வகிக்கலாம் என்று மஹிந்த ராஜபக்ச அவர்கள் 18வது திருத்த சட்டத்தை கொண்டு வந்து அந்த தேர்தலில் போட்டியிட்டு படுதோல்வி அடைந்தார். அதே போல 69 லட்சம் வாக்குகளை பெற்று இந்த பாராளுமன்றத்தில் 2-3 பெரும்பான்மையை பெற்று இருக்கிற அதிகாரம் போதாது என்று 20வது திருத்த சட்டத்தை கொண்டு வந்த கோட்டபாய ராஜபக்ச அவர்கள் தனது பதவி காலத்தை கூட பூர்த்தி செய்ய முடியாமல் 2.5 வருடங்களிலே இந்த நாட்டை விட்டு ஓட வேண்டிய நிலைமைக்கு தள்ளப்பட்டார். ஆகவே இந்த அதிகாரங்களை அதிகரித்து இந்த நாட்டையும் சீரழித்து நாட்டின் பொருளாதாரத்தை படுபாதாளத்துக்கு தள்ளி நாட்டு மக்களை வரிசையில் நிற்க வைத்ததுதான் இந்த யாப்பு திருத்தங்களால் செய்யப்பட்டது விடயமாக நான் கூறிக்கொள்கிறேன். மேலும் அதே இந்த 22வது திருத்த சட்டம், 19வது திருத்தம் அல்லது ஐக்கிய மக்கள் சக்தி முன்வைத்த 21வது திருத்த சட்டம் போல் அல்லாது இந்த ஜனாதிபதி முறையோடு தான் இது வந்திருக்கிறது. ஆகவே இதெல்லாம் இந்த திருத்த சட்டத்தின் மூலமாக ஜனநாயக உரிமைகள் பாதுகாக்கப்படும் என்று கூற முடியாது. இது ஒரு ஏமாற்று வித்தியாக தான் நான் பார்க்கிறோம். மேலும் இந்த பாராளுமன்றம் என்பது மக்களின் ஜனநாயக வாக்குரிமை மூலம் மக்களால் தேர்ந்தெடுக்கப்பட்டு 5 வருடங்களுக்கு பாராளுமன்ற உறுப்பினர்களை தெரிவு செய்யும் ஒரு முறையாகும். ஆகவே இந்த மக்களால் தேர்ந்தெடுக்கப்பட்ட பாராளுமன்றத்தை 2.5 வருடங்களில் அல்லது 4.5 வருடங்களிலே ஒரு தனி நபரான ஜனாதிபதியால் நீக்கும் அதிகாரம் இருக்கும் என்பது ஒரு ஜனநாயக விரோத செயல்பாடாகும். ஏனென்றால் அப்படி மக்கள் தேர்ந்தெடுக்கப்பட்ட பாராளுமன்றத்தை அதற்கு பதவி காலத்துக்கு முன் கலைக்க வேண்டும் என்றால் வாக்களித்த மக்களிடம் தீர்ப்பு கேட்க வேண்டும். அல்லது இந்த பாராளுமன்றத்தில் 225 பாராளுமன்ற உறுப்பினர்களே அதிகமானவர்களின் கோரிக்கைக்கு பாராளுமன்றத்தை கலைக்க வேண்டும் என்பதை தவிர அது யாரும் தன்னிச்சையாக முடிவெடுக்க கூடாது. ஏன்னா இது ஜனநாயக விரோத செயல்பாடாக நாங்கள் பார்க்கிறோம். மேலும் இந்த அரசாங்கத்திற்கு அது மட்டுமல்ல இந்த அரசாங்கம் இந்த மக்களின் முழுமையான ஆதரவு இழந்த அரசாங்கமாகும். ஆகவே இந்த உடனடியாக ஒரு தேர்தலுக்கு சென்று மக்களால் தேர்ந்தெடுக்கப்பட்ட அரசாங்கமும் ஒரு அதிபரும் தேர்ந்தெடுக்கப்பட வேண்டியதுதான் இப்பொழுது நாட்டு மக்களின் கோரிக்கையாக இருக்கிறது. அது மட்டுமல்லாமல் எம்ஏ பொறுத்தவரையிலே நாட்டை முன்னேற்ற எத்தனை யாப்பர் திருத்தங்கள் செய்தாலும் அதனால் விட இந்த ஆட்சியாளர்கள் தங்களை திருத்திக் கொண்டால் நாடு தானாக முன்னேறும் என்று நான் கூறிக்கொள்ள விரும்புகிறேன். அத்தோடு ஜனநாயகத்துக்கு மதிப்பளித்து ஊழலுக்கு எதிரான மக்கள் நலன் கொண்ட மக்களின் நாட்டை முன்னேற்ற அக்கறை கொண்ட ஒரு தலைவர் உருவானால் மட்டும்தான் இந்த மாற்றத்துக்கு வழிவகுக்கும். அதோடு 19வது திருத்த சட்டத்தின் ஊடாக சுயாதீன ஆணைக்குழுக்கள் வலுப்படுத்தப்பட்டதை போல இந்த சுயாதீன ஆணைக்குழுக்கள் நிச்சயமாக வலுப்படுத்தப்பட வேண்டும். அத்தோடு புதிய ஆணைக்குழுக்கள் அமைக்கப்பட வேண்டும். அத்தோடு அரசியல் யாப்பு சபையின் ஊடாக நாட்டின் உயர் பதவிகளுக்கு நபர்களை நியமிக்கிறது ஒரு ஆரோக்கியமான விடயம். அதன் மூலமாக அனாவசிய அரசியல் தலையீடுகளை நிச்சயமாக நீக்க முடியும். ஆனால் சுயாதீன ஆணைக்குழுக்களுக்கு உறுப்பினர்கள் நியமிக்கும் போது கட்சி சார்ந்த பரிந்துரைகள் செய்ய வாய்ப்பு இருப்பதனால் முழுமையான சுயாதீன ஆணைக்குழு என்று சொல்ல முடியாது. ஆட்சியில் இருக்கும் கட்சிக்கு இது சாதகமாக அமைக்கக்கூடிய வாய்ப்புகள் அதிகம் இருக்கும். மேலும் அரசியல் யாப்புக்கு சிறுபான்மை தமிழ் முஸ்லிம் பாராளுமன்ற உறுப்பினர்கள் மற்றும் வெளிநபர்களை இணைக்கும் முறை உள்வாங்கப்பட வேண்டும். அதன் மூலமாகத்தான் தேசிய நல்லிணக்கத்தை ஏற்படுத்துவது மட்டுமல்லாமல் சர்வதேசத்தின் நன்மதிப்பை பெற வேண்டும். ஆகவே தற்போது கொண்டுவரப்பட்டுள்ள இந்த 22வது திருத்த சட்டம் நாங்கள் எதிர்பார்த்த அதாவது ஐக்கிய மக்கள் சக்தி முன்வைத்த 21வது திருத்த சட்டமும் அல்ல, ஏற்கனவே இருந்த ஒரு ஜனநாயகத்தை மதிக்கும் 19வது திருத்த சட்டமும் அல்ல. அது இது 19வதில் உள்ள சில விஷயங்களை இணைத்துக் கொண்டு 20வது திருத்த சட்டத்தில் உள்ள சில விடயங்களை நீக்கிக் கொண்டு ஒரு மக்களை ஏமாற்ற ஒரு வித்தகம் நாங்கள் பார்க்கிறோம். இறுதியாக ஒரு விடயத்தை நான் கூறிக்கொள்ள விரும்புகிறேன். திருடனாய் பார்த்து திருந்தாவிட்டால் இந்த திருட்டை ஒழிக்க முடியாது என்பதை போல ஆட்சியாளர்களால் பார்த்து திருந்தாவிட்டால் இந்த எத்தனை யாப்பு திட்டங்கள் கொண்டு வந்தாலும் இந்த நாட்டையும் முன்னேற்ற முடியாது, மக்களையும் காப்பாற்ற முடியாது. ஆகவே நேர்மைத்தன்மையுடன் அரசியல்வாதிகள் செயல்பட வேண்டும். தனது தேவைக்கேற்ப அரசியல் யாப்பு திருத்தங்கள் மேற்கொள்வதனால் மேலும் மேலும் மக்களின் அதிருப்தியை சம்பாதிப்பது மட்டுமே இருக்கும். ஆகவே இனியாவது நாங்கள் ஒன்றிணைந்து ஒரு நாட்டை முன்னேற்றக்கூடிய ஒரு அரசியலமைப்பை உருவாக்கும் என்று கூறிக்கொண்டு விடைபெறுகிறேன். நன்றி.
Honorable ALM Ataullah, you have 13 minutes.
Bismillahir Rahmanir Rahim. Nahmadu Nusalli Ala Rasulil Kareem. Sabaikku thalamai thaangugindra para gaurava paralamandru urippinar avargale. Varalattil indru nadaiperugindra indha 22avathu thiruthamum migavum mukkiyamaanadhaaga padiyappada vendi irukkum endru naan ninaikkiren. ஜே ஆர் ஜெயவர்தன அவர்கள் கொண்டு வந்த ஒரு யாப்பில் புதிய யாப்பிலே 22 திருத்தங்கள் வரை இன்று நாங்கள் திருத்திக் கொண்டிருக்கின்றோமே தவிர, சாதாரணமாக இந்த நாட்டில் வாழுகின்ற எல்லா மக்களுக்கும் அவர்களுக்கு தேவையான அவர்களுடைய அபிலாசைகளோடு வாழக்கூடியவாறான ஒரு யாப்பை பற்றி நாம் இன்னுமே சிந்திக்கவில்லை என்பது மிகவும் கவலையாக இருக்கிறது. இலங்கை சுதந்திரமடைந்த பொழுது தமிழர்கள் தங்களுக்கு 50-50 அதிகாரம் வேண்டுமென்று கேட்டுக்கொண்ட அந்த நாளிலிருந்து இன்று வரையும் நமது நாட்டில் இந்த முழு உலகமும் பார்த்து கொண்டிருக்கின்ற இந்த காலகட்டங்களிலே எத்தனையோ போராட்டங்களும் யுத்தங்களும் நடந்து எத்தனையோ உயிரிழப்புகள், தமிழ் சிங்கள முஸ்லீம் என்பதற்கு அப்பால் மனிதர்கள் இழந்திருக்கிறார்கள், சொத்துக்கள் இழக்கப்பட்டிருக்கின்றது. அதற்குரிய காரணத்தை கேட்டால் அதிகார பகிர்வு அல்லது வாழுகின்ற எல்லா மக்களுக்குமான அபிலாசைகள் நடைமுறைப்படுத்தப்படவில்லை என்பதே காரணமாக இருந்திருக்கின்றது. இன்று நமது நாடு வறுமையிலே சிக்கியிருக்கின்ற இந்த நிலையை பார்க்கின்ற பொழுதும், இந்த நாடு இன்று பொருளாதார ரீதியாக நலிவடைந்திருக்கும் நிலையை பார்க்கின்ற பொழுதும், அதற்குரிய காரணமும் நாம நமது சொத்துக்களை அளித்தது மாத்திரமல்ல, யுத்தம் அழிவுகள் என்ற அடிப்படையில் சொத்துக்களை நாங்களே அளித்திருக்கிறோம் என்பது நிதர்சனமாகவே நமக்கு தெரிந்து கொண்டிருக்கிறது. இந்த சூழ்நிலையில் நாட்டில் வாழுகிற எல்லா மக்களும் தங்களுடைய அபிலாசைகளோடு வாழுவதற்கான வழியை காட்டுங்கள் என்றே பாராளுமன்றத்திற்கு எல்லோரையும் தெரிந்தனுப்பி வாழ வைப்பதற்கான ஒரு யாப்பை பற்றி கேட்டுக்கொண்டிருக்கிறார்கள். ஆனால் நாங்களோ இன்னமும் 21-ஐயும் 22-ஐயும் இதற்கு பிறகு ஒரு 23 வரக்கூடாது என்பது எனது மட்டுமல்ல இந்த நாட்டின் எல்லா மக்களினுடைய ஒரு எண்ணமாகவும் இருக்கிறது. எனவே இந்த 22 JR ஜெயவர்தன் அவர்கள் கொண்டு வந்த யாப்பை நாங்கள் முடிவுக்கு கொண்டு வர வேண்டும். எங்களுடைய புதிய ஜனாதிபதி அவர்கள், அதே போன்று எங்களுடைய பிரதமர் அவர்கள், எல்லா பாராளுமன்ற உறுப்பினர்களும் இந்த 22 கொண்டு வருவதற்கான இணக்கம் கண்டதற்காக நாங்களும் அதற்கு இணக்கம் தெரிவிக்கின்றோமே தவிர, இந்த 22 தான் எமது நாட்டின் மக்களுக்குரிய முறையான கன்ஸ்டிடியூஷன் யாப்பு அல்ல என்பதனை உறுதியாக இந்த இடத்திலே நான் சொல்லிக்கொள்ள விரும்புகிறேன். எனவே இந்த ஆரம்பம் என்பது ஆக குறைந்தது இந்த 22வது எல்லா மக்களுக்குமான ஒரு அங்கீகாரம் இருக்க வேண்டும் என்று நாங்கள் நினைக்கின்றோம். எனக்கு முன் பேசிய கௌரவ உறுப்பினர் கூட இப்பொழுது சொன்னார், ஏன் இந்த கன்ஸ்டிடியூஷனல் கவுன்சிலில் இன ரீதியாக சிறுபான்மை மக்களுக்கும் அங்கீகாரம் வேண்டும் என்று சொன்னார். அதே விடயம்தான், ஆக குறைந்தது நாம் அதிகார ரீதியாக மாகாண சபைகளை கூட பெற்றிருக்கிறோம். இன்றைக்கு இந்த 22 முறையாக சிறுபான்மை மக்களுக்கான அங்கத்துவம் இந்த 22 இருக்க வேண்டும் என்பது எங்களுடைய எண்ணமாகும். அது உண்மையும் கூட. அது மாத்திரமல்ல, நாம் இன்று எத்தனையோ ஆணைக்குழுக்களை நியமிக்கின்றோம். தேர்தல் ஆணைக்குழு என்று பல ஆணைக்குழுக்களை நாங்கள் நியமித்திருக்கிறோம். இதே போன்று இந்த நாட்டில் வாழுகிற எல்லா மக்களுக்கும் முறையான வளப்பங்கீட்டை கொடுப்பதற்கு, முறையான வளப்பங்கீட்டை செய்வதற்கு ஒரு ஆணைக்குழுவை நியமிக்க முடியுமாக இருந்தால், ஆக குறைந்தது இந்த 22 நாம் ஏதாவது மக்களுக்கு செய்திருக்கிறோம் என்ற ஒன்றை கூட எங்களால் ஏற்றுக்கொள்ள முடியும். இன்று சிறுபான்மை தலைவர்கள் இருக்கிறார்கள், பெரும்பான்மையிலே இருக்கின்ற எத்தனையோ கட்சி தலைவர் இருக்கிறார்கள், எங்களுடைய விஜயதாச ராஜபக்ச இருக்கின்றார். நாங்கள் இந்த 22 ரெண்டு முக்கியமான விடயங்களை பற்றி சொல்லுகின்றோம். ஒன்று, இந்த கன்ஸ்டிடியூஷனல் கவுன்சிலில் முறையாக எல்லா இனத்தவர்களும் இருப்பதனை உறுதிப்படுத்துங்கள். அதற்கான ஒரு அமெண்ட்மெண்டை என்னால் முன்மொழியப்பட்டிருக்கிறது. இதற்கு நான் நினைக்கிறேன் சிறுபான்மை தலைவர்கள் மாத்திரமல்ல, சிறுபான்மை கட்சிகளின் தலைவர்கள் எல்லோருமே அதனை ஏற்றுக்கொள்வார்கள். அந்த கவுன்சிலில் நாம் நியாயமானதாக இருக்க முடியுமாகனதாக இருந்தால் எல்லா இனத்தவரும் முறையாக பங்கேற்கின்ற ஒரு அங்கீகாரம் வேண்டும். அதே போன்றுதான் நான் முன்பு சொன்னது போன்று
வளங்களை பகிர்வதற்கு இன்று பிரச்சனையே வளங்கள் தான். ஒரு உத்தியோகமாக இருந்தாலும், காணி பங்கீடாக இருந்தாலும், அல்லது ஏதாவது ப்ரமோஷனாக இருந்தாலும், அந்த பங்கீடுகள் கூட முறையாக நடக்கிறதா என்று பார்ப்பதற்கு ஒரு கமிஷனை, ஆணைக்குழுவை நியமிப்பதற்கு நாங்கள் முன்மொழிந்திருக்கிறோம். எனவே சிறுபான்மை தலைவர்கள், சிறிய கட்சியின் தலைவர்கள், பெரும்பான்மை தலைவர்கள் என்று எல்லோரும் அதற்கு எங்களுக்கான, இந்த நாட்டு மக்களுக்கான அந்த அபிலாசையை நிறைவேற்ற வேண்டும் என்று நான் இன்று உங்களிடத்திலே கேட்டுக் கொள்கின்றேன். விசேஷம் அப்பே அதிகரண அமைத்துமாக அவதானேட்டம் அங்கே உபக்கரணுவா அதிகரண அமைத்துமணி அப்பே லரு அதிகரண அமைத்துமா விஜயதாச ராஜபக்ச அதிகரண அமைத்துமா அப்ப இல்லா சிறினுவா மே ஸ்ரீலங்கா நிதாஸ் லெமர கூட்ட தெபல ஜனதாவ சீட படகாக்கில்லுவா எதா சிட்டு அதை என துரு கிசிதையா விசந்தூமா நெத்துவ அப்பே ரட்ட பசடகி இல்ல தீனுவா பசடகி அண்டே மே ஆர்த்திக வசம் அப்பி துருவல் வேல இன்னுவா அப்பே சம்பத் அப்பி நெத்திகரல தீனுவா யுத்தே நமெங் அப்பி விநாச வேல தீனுவா ஏனிசா அப்பிட அவசிய வெண்ணே மே விசிதக்கனவே வினதா எமதாம அப்பி பேதலி கரா மே ரட்ட மே பார்லிமெண்ட்டோட பேதலி கரா ஜே ஆர் ஜெயவர்தன மித்துமா கினாப்பு ஏ விவஸ்தாவை விசி தெகைகனாப்பி கதா கரணுவா மாம் பிரார்த்தனா கரணுவா தவ உருதேம் பசே விசி துணா கேண்டத்துவ அப்பி மெத்தனம பிளாக் கரண்டோன அப்பிட ஓன விசி தெக விசி துணா நெவே அப்பே ரட்டட ஓன சீலு ஜனதாவெம்ம சாமையன் சகோதரத்தின் ஜீவத்வீமட எக்க அப்பிட விவஸ்தாவ அவசியாய் ஏனிசா அப்பி மே அவஸ்தாவக ஒவ்வொருமாக விசி தெக்க சங்சோதரேட்ட அப்பி சகோய தினவா இக்கட கருணு கீப்பே தீனவா ரட்டே மினுசு ஜனதாவை பலாபுரத்து வேணுவா ஜனாதிபத்துமா பலாபுரத்து வேணுவா ஏனிசா அப்பி சாயோக தினவா ஹெபாய் விசி தெக்க நிக்கம் விசி தெக்க கீழ இண்ட பெஹ முனாரி சாகனையா மே சுழு ஜனதாவட்டு சுழு ஜாத்தின்ட்டு தமிழ முஸ்லீம் கிறிஸ்டியானி சீலுத நாட்டம முனாரி அப்பிட யம் கிசி யம்கிசி பிரதிபல அப்பிட லெபன் ஏனிசா அப்பி ப்ரப்போஸ் கரல தீனுவா மே மே அப்பே கன்ஸ்டிடியூஷனல் கவுன்சிலுக்கு தமிழ முஸ்லீம் சிங்கள ஹெமதனாம ஏ சகபாகி வென தரமட்ட அப்பி சலசலா தின்னோன ஏனிசா ஏ சம்பந்தவ அமெண்ட்மெண்ட் எகமா இதிரி கரல தீனுவா ஏ கவுரு ஏ கடைக்கங்காய் ஏ வகையம் அப்பி கமிஷன் சபா கீப்பே எத்தி கரல தீனுவா அதிகார மே கரு அதிகாரம் அமைத்துமணி அப்பி கமிஷன் கீப்பே எத்தி கரல தீனுவா அப்பி பலாபுருத்தி வினவா அது மே ஹெம ஹெம ஜனதாவட்டம் ஹெம ஜனக்கோட்ட சங்கட்டம் யாம் கிசி சகனைய கிழமை விதியட்ட நிசிலச தமன்கி ரட்டே தீர்ந்த சம்பத் நிசிலச எமதனாட்டம விதாகரீம சம்பந்தவ ஏ தவறு கிரீம சம்பந்தவ கொமிஷமாக பத்கரன் மை இல்லா சிட்டுவா அமெண்ட்மெண்ட் மாம இதிரி பத்கரல தீனுவா ஏ சாயக்கு எச்சல மாறுவாக் மீன் சுங்கே ஜனதாவகே அபிலாசோட தமன்ட அவசியதேவாள் அரிஹாக்காரின் இட்டு கோரணுவது நெத்தகியல பலன் மே விதிம விதிமத்துவ அப்பே அப்பே சம்பத் விதாகரீம தவறு வேணுவது கீழ பலன் கொமிஷமாக அப்பி அப்பி பீட்டுவோன்னு கீழ மாம இதிரி பத்கரல தீனுவா ஏனிசா சியலு சியலு பக்ஷேம சியலு மே ஜாத்தின் சியலு தினாம அப்பி எக்கட எக்கங்கல இன்னுவா ஏனிசா ஏ கொமிஷம வித்தலா ஒபத்துமால இட்டு கொரல வெண்ட புடுவான் ஈழங்கேக்க ஒபத்துமாக அத்திம்ம நவ கன்ஸ்டிடியூஷனுக்கு கெனல்லா அப்பி சியலு தினாம மே ரட்டே ஜனதா வெண்ணுவன் அப்பி முனஹரி எம் சி சஹனையா கரண்ட புழுவாங்க கீழா மங் ஹித்தனவா ஏவாகேம் உபத்துமாட்ட மங் மங் மே பிரே கரணுவா பிரார்த்தனா கரணுவா உபத்துமாக மே விசிதக வித்ராக்னவே மே ரட்ட வெனுவன் அப்பி ஹித்தன அதஹாச சீலும மே இட்டுவன் நோட கீழா மான் பிரார்த்தனா கரணுவா அப்பே ரட்டே தீன பிரஸ்ன கொஹேத அப்பி பெலுவுத் ஏ பிரஸ்னட்ட தீன
அடுப்பாடு
இவர கருப்பா தேங்க்யூ.
බොහොම ස්තුතියි. ගරු දයාසිරි ජයසේකර මහත්තුමා විනාඩි 6ක කාලයක්.
මම ඔබතුමීගේ ඉල්ලනවා මේ විනාඩිකත් මට දෙන්න කියලා. එතුමා. ගරු මුලසන මහත්තුමියනි, අද මේ 22 වෙනි සංශෝධනය සම්බන්ධව ඇති කළ තිබෙන මේ යෝජනාව පිළිබඳව කතා කරන්න ලැබීම ගැන මම සන්තෝෂ වෙනවා. විශේෂයෙන් මේ සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට අපි යෝජනා 10ක ප්‍රමාණයක් ඉදිරිපත් කරා අපේ විජයස රාජපක්ෂ මැතිතුමාට. එතුමා විශාල මහන්සියක් වෙලා මේ බඩපිල්ල සංවිධානය කරනකොට අපිටත් කතා කරා. මම හිතන සංවිධාන පක්ෂ විදියට ගත්තොත් පක්ෂ 43ක් එක්ක එතුමා කතා කරලා තිබුණා. සංවිධාන 100කට වැඩි ප්‍රමාණයක් එක්ක එතුමා සාකච්ඡා කරලා තිබුණා. එයි ප්‍රතිඵලයක් විදිහට තමයි මේ සංශෝධනය එන්නේ. මම දැක්ක මට රූපවාහිනියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍ය තනතුරු ගත්තාය කියලා දුන්නා. මේක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනුවෙන් ඒ අය කතා කරන්න කියලා. මට කියන්න තියෙන්නේ පක්ෂයේ නිල මතය තියෙන්නේ මේ විපක්ෂයේ ඉඳගෙන ඉන්න. අද මෙතන ඉන්නවා මමත් අපේ දුෂ්මන්ත මැතිතුමත් දුමින්සානක මැතිතුමත් ඉදිරියේ අපේ ජනාධිපතිතුමා ඉන්නවා. ඒ අය තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අපි පක්ෂයක් විදිහට තීන්දුවක් ගත්තා. ආණ්ඩුවේ ඇමති තනතුරු ගන්නේ නැතුව විපක්ෂයේ වැඩ කරමු කියලා. එහෙම නොකර තමන්ගේ බඩගෝස්තරවාදය වෙනුවෙන් ගිහිල්ලා අමති තනතුරු ගත්ත කට්ටියට ගිහිල්ලා කියන්න බෑ අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෙනුවෙන් කටයුතු කරනවා කියලා. ඒ අයට පුළුවන් ඇවිල්ලා ඕනනම් මේ පැත්තේ ඉඳගෙන ඒ කතාව කරන්න. ඒ නිසා මම කනගාටු වෙනවා ඒ කතාව කිරීම ගැන. නමුත් මම ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම විජයස රාජපක්ෂ මැතිතුමා විශාල කැපවීමක් කරලා මේ කටයුතු ටිකට ශක්තිය දුන්නා. මාස 5ක් තිස්සේ එතුමා මේ වැඩපිළිවෙලට අවශ්‍ය කරන සකස් කරලා දුන්නා. මම කියන්න කැමතියි විශේෂයෙන් ඒ ක්‍රියාදාමයේ යනකොට ආණ්ඩු පක්ෂය ඇතුලේ විශාල බෙදීමක් ඇති වෙලා තිබුණා. ඒ බෙදීම මේ දැන් ටිකට කලිනුත් බොහොම පැහැදිලිව පෙනී හිටියා, පෙනීලා කියලා තිබුණා. මම හිතන්නේ ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම නිසාම අද විජයදාස රාජපක්ෂ මහත්තයාගේ පුත්‍රයා අල්ලගෙන දැන් මඩ ගහන තැනකට මේක තල්ලුලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ ඒක ෂෙයා කරපු මෙයා ටික බැලුවා නම් ඒ ටික බැලුවා නම් අපිට තේරෙනවා කොයි වගේ தத்துவයක්ද ඇති වෙලා තියෙන්නේ කියලා. ඉතින් මම හිතන්නේ වැදගත්කම තියෙන්නේ අන්න ඒකයි. ඒ නිසා මම කියන කැමති මේකට අපි ගෙනාපු යෝජනා වලින් විශාල ප්‍රමාණයක් මේකට ඇතුළත් වෙලා තිබෙනවා. අපි එතුමාගෙන් ඉල්ලුවා මේ ක්‍රියාදාමයේ ක්‍රියාත්මක කරනකොට මාසයක් ඇතුළත මේ වැඩපිළිවෙල සම්බන්ධව කන්ස්ටිටියුෂන් කවුන්සිල් එකේ නැත්තම් ව්‍යවස්ථාදායක සභාව විසින් තමන්ගේ රීති ඉදිරිපත් කරන්න කියන කාරණේ. ඒකෙදී රීති ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය 2019 දක්වාම සිද්ධ නොවුණ එකේ ප්‍රතිඵලය තමයි මේ කොමිෂන් සභාව පිළිබඳව මම දැක්ක මදුර විධාන මැතිතුමා කතා කරනවා. ඒකෙදී එතුමාගේ යම් අදහස් කීපයක් ඉදිරිපත් කළා තිබුණේ. ඒ නිසා මම කියන්න කැමතියි ඒ ක්‍රියාදාමය ක්‍රියාත්මක කරන්නම් මේ කොන්ස්ටිටියුෂන් කවුන්සිල් එකට නැත්තම් ව්‍යවස්ථාදායක සභාවට මේ ක්‍රියාවලිය හරියට ක්‍රියාත්මක කරන්න අවශ්‍ය රෙගුලාසි සකස් කරන්න කියලා අපි ඉල්ලීමක් කළා තිබුණා. ඒ ඇතුළත් කළා තියෙනවා. ඒ විතරක් නෙමෙයි.
Order please, the honorable speaker will take the chair now.
පිසොත්ක බලන්න. හරි. ගරු කතානායක තුමනි, මේ වැඩපිළිවෙලට අතර මෙතුමා එකතාවය පළ කරලා තිබෙනවා. ඊට අමතරව විශේෂයෙන් අපි යම් කරුණු ගණනාවක් අපි ඉදිරිපත් කරා. විශේෂයෙන් වර්තමාන මේ වැඩපිළිවෙල යටතේ අග්‍රාමාත්‍යවරයාට දැරිය හැකි වන්නේ මිනිස් ඔෆ් ඩිෆෙන්ස් නැත්තම් ආරක්ෂක අමාත්‍යාංශය පමණයි කියන කාරණය අපි ඉදිරිපත් කළ දුන්නා. මම හිතන්නේ එකටත් එකතාවය පළ කරලා තිබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ජනාධිපතිතුමාට විශේෂයෙන්ම ඒ වගේම තව කාරණා ගණනාවක් අපි ඉදිරිපත් කරා. විශේෂයෙන් අපි ඉල්ලීමක් කරා ජනාධිපතිවරයා විසින් යම් කිසි විදියකට නීති අනුව ලබා දීලා තිබෙන මරණ දඬනයක් සම්බන්ධයෙන් ඔහු ඒක වෙනස් කරනවා නම් ඒ සම්බන්ධ වෙනම පැනල් එකක් දාලා ඒකට අවශ්‍ය කරන නීතියක් අනුව ක්‍රියාත්මක කරන්න මිසක හිතන හිතන වෙලාවට ජනාධිපති සමාවල් දෙන වැඩපිළිවෙල සකස් කරන්න එපයි කියන කාරණේ. ඒ විතරක් නෙමෙයි අපි කිව්වා විශේෂයෙන්ම ඇසට් ඩෙක්ලරේෂන්ස් නැත්තම් තමන්ගේ වත්කම් බරකම් ප්‍රකාශ ලැබලා දෙන දීලා තියෙන මන්ත්‍රීවරු අතරින් කිසියම් විදියකට ඒවා වැරදි විදියට දීලා තියෙනවා නම් ඒ අයව ඩිස්කොලිෆයි කරන එක නැත්නම් ඒ අයව මන්ත්‍රි දුරෙන් ඉවත් කරන්න වැඩ පිළ සකස් කරන්න කියලා මම හිතන්නේ මේ වගේ කරුණු 10ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට අපි මේ 20 වෙනි සංශෝධන ඉදිරිපත් කරා. නමුත් ඒක ක්‍රියාත්මක වෙලා සමහර ඒවා ක්‍රියාත්මක වෙලා තිබෙනවා. සමහර ඒවා විශේෂයෙන්ම අපි ඉදිරිපත් කරා ලංකාවේ විශේෂයෙන් මහා බැංකු අධිපතිතුමා ඇතුළු විශේෂයෙන් මොනිටරි බෝඩ් එකම පත් කිරීම ව්‍යවස්ථාදායක සභාවට දෙන්න කියලා. මොකද අපි දන්නවා මේ ඇති වෙලා තියෙන ආර්ථික අර්බුදයට වගකීම ගන්නද කවුරුවත් නැහැ. ඒ නිසා මහා බැංකු අධිපතිවරයා ඇතුළු මොනිටරි බෝඩ් එකත් මේ විදිහට ස්වාධීන වෙන්න පුළුවන් නම් ඔවුන් මීට වඩා වැදගත් ලෙස වැඩ කරයි කියන විශ්වාසය අපි තුල තිබෙන නිසා. ඊළඟට විශේෂයෙන්ම මේ ක්‍රියාවලිය යනකොට අපිට දැක්කා 2015 ශ්‍රේෂ්ඨාධිකරණය දුන්න තීන්දුව සහ වර්තමානයේ ශ්‍රේෂ්ඨාධිකරණය දීලා තියෙන තීන්දුව අතර යම් වෙනස්කමක් තිබෙනවා. එදා ජනාධිපතිවරයාගේ බලතල අඩු කරන්න පුළුවන් කියපු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද බලතල අඩු කරන්න බෑ, ඒක ජනාධිපතිවරයාගේ බලතලවලට අත ගහන්න බෑයි කියන තැනකට අද එතුමන්ලා තීන්දුව දීලා තිනවා. මම හිතන්නේ යම් පරස්පරයක් අපි දකිනවා. මේක ඇත්ත වශයෙන් අපි කතා කරන්න ඕනේ කාරණා. ඒ විසාවක් නෙමෙයි. දැන් අද මේ ව්‍යවස්ථා සංශෝධනයේ තියෙනකොට කරු කතානායකතුමනි ආණ්ඩුවේ 20 දිනකට වැඩි ප්‍රමාණයක් ලංකාවෙන් පිට ගිහිල්ලා ඉන්නේ. අද අපේ විභාග ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායකතුමා නැහැ. එතුමා අමාත්‍යවරයෙක්. ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක නැතුව කොහොමද මේ මෙච්චර වැදගත් පනත් කෙළුම් පතක් සම්මත කරන්නේ? අපේ අමාත්‍යවරයෙක් අපේ මහින්දමරු මැතිතුමා මම හිතන්නේ තමයි රාජකාරී ගමනක්. නමුත් එතුමාත් එතන නැහැ. මේ වගේ ගත්තම 20 දිනක් විතර ආණ්ඩුවේ අමාත්‍යවරු අද මේ ව්‍යවස්ථා වැදගත් ව්‍යවස්ථා සංශෝධනයට ඡන්ද දෙන්නේ නැහැ. මම දන්නේ නැහැ මොකද ඒකට හේතුව කියලා. දැන් අද විපක්ෂයේ විදියට අපි මේකට උදව් කරේ නැත්නම් අපි සහයෝග දුන්නේ නැත්නම් මේ 150 දෙනා හොයාගෙන මේ ව්‍යවස්ථා සංශෝධනය රටට වැදගත් වෙන ව්‍යවස්ථා සංශෝධනය. රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න හදන වැඩපිළිවෙල. ඒක ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන වාතාවරණ සකස් වෙන්නේ නැහැ.
ඔබ තමයි කාලය අවසානයි.
මම අපිට තව විනාඩි දෙකක් දෙනවා කියලා කිව්වා. මම හිතන්නේ අපේ විපක්ෂයේ කාල වේලාවෙන් අපේ කිරියාල මැතිතුමා ඉන්නවා මම හිතන්නේ.
දෙක ගිහිල්ලා
නෑ තව දිනවා. මේ ඒ නිසා මම කියන්න කැමතියි ගරු කතානායකතුමනි 20 වෙනි සංශෝධනය එනකොට අපිට ලොකු චෝදනාවක් ආවා අපි ඒකට අතිශු ඇයි කියලා. අපි ඒ වෙලාවේ අපි බොහොම පැහැදිලිව කරුණු 9ක් පිළිබඳව ජනාධිපතිතුමාත් එක්ක සාකච්ඡා කරා. ඒ කරුණු 9න් කරුණු 7කට අපිට ඇත්තටම එකතාවයට තුමෙන්ද කැමති වුණා. විශේෂයෙන් අලුත් ව්‍යවස්ථාව හැදීමෙන් පස්සේ ඒ අලුත් ව්‍යවස්ථාවට මේ යෝජනාවලිය ඉදිරිපත් කරනවා කියන කාරණය එතුමා අපිට පැහැදිලි කරමින් පස්සේ තමයි ඇත්තටම අපි ඒකට සහයෝගය දුන්නේ. ඒ නිසා අද අපි සන්තෝෂ වෙනවා නැවත මේ ආපව හරවලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා වන පාර්ලිමේන්තුවට බලය ලබා ගැනීම සඳහා වන ක්‍රියාවලියට අපිට නැවත මේකට අත උස්සලා අපිට සහයෝගය දෙන්න ලැබීම ගැන අපි සන්තෝෂ වෙනවා. විශේෂයෙන්ම මේකට අද විරුද්ධ වෙන අයට මම ඔබතුමාටත් කිව්වේ ඒකයි. මේකට අද විරුද්ධ වෙන අයට කරුණාකරලා මේ වෙල් එකේ හරි කමන්නේ පුඩු ටිකක් දාලා ඒ අයට වෙනම කණ්ඩායමක් විදියට ඉඳ දෙන්න. මොකද හේතුව ඒගොල්ලෝ ආණ්ඩුවෙත් නැහැ විපක්ෂෙත් නැහැ අතරමැද පිරිසක්. ඒ අය ඇමරිකාවේ කැලිෆෝනියානු කණ්ඩායම කියලා හරි කමන්නේ නැහැ දැම්මට කමන්නේ නැහැ දාලා ඒගොල්ලෝ ඇමරිකානු කැලිෆෝනියා කණ්ඩායම කියලා මේ මැදින් වාරි කරලා තිබ්බොත් මං හිතන්නේ ඒක වැදගත් වෙනවා කියලා මං කල්පනා කරන්නේ. ඒ නිසා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අපේ සහයෝගය සම්පූර්ණයෙන් මේකට ලබා දෙනවා කියන එකත් මතක් කරමින් මගේ වචන ස්වල්පව අවසන් කරනවා.
බොහොම ස්තුතියි.